කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 2025 මාර්තු 14 වන දින මගේ නිවේදනයේ සඳහන් පෙස්සමට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව එකුත් කළ අගය මත බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සමක් පෙස්සමක පිටපතක් 2025 මාර්තු 14 වන දින මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැතිමි. නිවේදන 2 ගරු මන්ත්‍රීවරුනි 2025 මාර්තු 14 වන දින ගරු ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් සිදු කරන ලද අමාත්‍යාංශ නිවේදනය අතරතුර සභාගත කරන ලද බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳව පරීක්ෂණ කොමිසම සභාවේ වාර්තාව මුද්‍රණය කරන ලදුව ඔබගේ පරිශීලනය සඳහා සභා මේසය මත තබා ඇති බවට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, මේ ලේඛනය පිළිගන්නට කලින් අද දවසේදී අපෝස සාමාන්‍ය පිළිභාගය ආරම්භ වෙනවා. විභාගයට මුහුණ දෙන සියලු දරුවන්ට අපි ආණ්ඩුව වෙනුවෙන් එලයි සුභපතනවා. 2022 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත්පාද ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කරු කුෂ්කර්ම, පසු සම්පත්, ඉඩම් සහ වහ මුවාරි මාර්ග අමාත්‍යතුමා
2023 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටෙඩ් වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
පොයින්ට් ඔෆ් ඕඩර් මට අවස්ථාවක් දෙන්න මේ වෙලාවේ. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අප රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට, ජනතාවගේ දූදරුවන්ට සමාවෙන්න, ජනතාවගේ දූදරුවන්ට විශේෂයෙන්ම සාර්ථක ලෙස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵල ගන්නට ඒ හැකියාව ලැබේවා කියලා මමත් මගේ ප්‍රාර්ථනා එකතු කරනවා.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සමාජික ගරු වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2022 වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගටිව් විශ්වවිද්‍යාලයේ ස්වාමි පුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගටිව් විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත්පාති ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධ වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නගමගේ මහතා පෙස්සම් 2.
ගරු කථානායකතුමනි, කොළඹ 14 මුස්තාපා ගොඩනැගිල්ල තුන්වෙනි මහල තානාපති ආරක්ෂක කොට්ටාසයන් ලිපිනෙහි පදිංචි එම්.කේ. දේවප්‍රිය මහතාගෙන් ලැබුණු පෙත්සම සහ දොඩන්දුව කරාවෙගොඩ 65 ගනුඅසලයන් ලිපිනෙහි පදිංචි සුදන්ති මිරන්දා සමරනායක මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා පෙස්සම් 2.
ගරු කථානායකතුමනි, රාගම තුඩුවේ ගෙදර තල්ගස්වල පාර අංක 603 ධර්ණ ස්ථානයේ පදිංචි KM හෙට්ටිආරච්චි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ ගම්පහ ඉඳිගොල්ල අංක 74/7 ඒ ධර්ණ ස්ථානයේ පදිංචි MRA මොරායස් මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා.
ගරු කථානායකතුමනි, වත්තල හුණුපිටිය නන්දන මාවත ශාමලී අංක 382/3 දරණ ස්ථානයේ පදිංචි පික්කඩුවගේ ජීව ඉන්දික ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මශ්‍රී බණ්ඩාර මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නිශාන්ත පෙරේරා මන්ත්‍රීතුමා, වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය අහන වැවිලිගනේ. ගරු කථානායකතුමනි, තේශක්ති අරමුදල පිහිටුවන ලද 2002-2006 වර්ෂයේදී තේශක්ති අරමුදල ස්ථාපනය කරන ලදී. 2047-49 දෙවැනි කොටස තේශක්ති සාමාජිකයන් 140,000 පමණ වේ. තේශක්ති කොටස් සාමාජිකයන් 94,425 වේ. තුන්වෙනි කොටසට අරමුදලේ 2025-21 වෙනි දින විට ඇති අරමුදල් ප්‍රමාණය, ස්ථාවර තැන්පත් ප්‍රමාණය මිලියන 439.133, බැංකුවේ ශේෂය මිලියන 12.71, මුළු අරමුදල් ප්‍රමාණය මිලියන 451.847. හතරවෙනි කොටසට පිළිතුර මිලියන 208ක් වූ තේශක්ති කොටස් හිමියන්ගේ කොටස් වගකීම් නිදහස් කිරීම, මිලියන 135ක් වූ තේශක්ති සුබසාධන රක්ෂණ අරමුදල් ගොඩනැගීම තුළින් කුඩා තේවතු හිමියන් වෙත මේ වෙන විට ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන රක්ෂණ ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, මිලියන 33ක තේශක්ති බදු කළමනාකරණ ගැනුම්කරුවන් විසින් රඳවා ඇති ආරම්භක තැන්පතු මුදල් අවශ්‍ය අවස්ථාවලදී නිදහස් කිරීම, ඉතිරි අරමුදල් කුඩා තේවතු හිමියන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සහ යෝජනා අනුව තේ නැවත වගා කිරීම සඳහා සහනදායි පොලි අනුපාතයේ යටතේ චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරී. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
කථානායකතුමනි, අතුරු ප්‍රශ්නය. පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, දැන් මේකේ විගණන වාර්තා අපි බැලුවෙන් පස්සේ ගරු ඇමතුමනි, මේ තේශක්ති අරමුදල කිසිදු කළමනාකරණයකින් තොරව අවභාවිතා වෙච්ච විදිහක් තමයි අපිට පෙනෙන්නේ විගණන වාර්තා අනුව. ඒක නිසා ගරු ඇමතුමනි, මේ තේශක්ති අරමුදල කියලා කියන්නේ කුඩා තේවතු හිමියන්ගේ ලේ දාඩිය කඳුළු. දැන් මේවා මේ කුඩා තේවතු හිමියෝ මේ ධනය එකතු කරේ අවුවට වේලිලා, වැස්සට තෙමිලා, කූඩැල්ලු කාලා, අනේක විට දුක්ඛ දෝමනයන්වල එකතුවක් තමයි ගරු ඇමතුමනි මේ තේශක්ති අරමුදල කියලා කියන්නේ. හැබැයි අපිට මේකේ විගණන වාර්තා බැලුවෙන් පස්සේ අපිට පේනවා මේක කිසිදු කළමනාකරණයකින් තොරව තමයි වෙන් කළ තියෙන්නේ. නිසා ගරු ඇමතුමනි, අපි අහන්නේ මේ තේශක්ති අරමුදල දී ඉදිරියේ මේ අවභාවිතා වෙන එකක් පේනවා, ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක තමයි ගරු ඇමතුමනි අපේ පළවෙනි අතුරු ප්‍රශ්න. රයිට්. ගරු කථානායකතුමනි, මම මුලින් පැහැදිලි කරා වගේ මේ තේශක්ති අරමුදල 2000 තමයි ආරම්භ වුණේ. මේක 2008 වෙනකම් ලාභ ලබලා තියෙනවා. හැබැයි මේ අරමුදල ආරම්භ කරන්න මූලික මුදල් යොදවලා තියෙනවා මහජනතාවගේ බදු මුදලින් භාණ්ඩාගාරයේ විසින් රුපියල් මිලියන 437ක් මේකට යොදවලා තියෙනවා. ඊට පස්සේ කොටස් හිමියන්ගෙන් ප්‍රාග් ධනය ලෙස රුපියල් මිලියන 209ක් අරන් තියෙනවා. ඊට පස්සේ තේශක්ති සමාජිකයන්ගේ දායකත්වයෙන් රක්ෂණ අරමුදල නමින් තව රුපියල් මිලියන 135ක් අරන් තියෙනවා. මූලිකව මේ වැඩේ පටන් ගන්න ඒ අනුව රුපියල් මිලියන 781ක් යොදවලා තියෙනවා. මේ 781 වියදම් කර කර 2008 දක්වා ගිහින් තියෙනවා. ලාභ ලබන තත්ත්වයක තිබිලා තියෙනවා. හැබැයි 2008 න් පස්සේ මේක පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් පරිදි මේක අවසන් කරලා මේ විදිහට යන්නේ. ඔබතුමා කිව්ව කාරණා බොහොමයක් හරි. මේ සම්බන්ධයෙන් නිසි කළමනාකරණයක් තිබිලා නැහැ. යම් යම් වංචා දූෂණ සිදු වෙලා තියෙනවා.
ඒ සම්බන්ධයෙන් එවකට විගණන වාර්තාවට නිසි ක්‍රියාමාර්ග අරගෙන නැති බව පේනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් යම් තව විමර්ශනයක් කරලා අදාළ ක්‍රියාමාර්ග ගන්න.
ගරු කතානායකතුමනි, මම එමතුමාගෙන් අහන දෙවැනි ප්‍රශ්නය කුඩා දේවතු හිමියන්ගේ තේ ශක්ති අරමුදලේ තිබුණ ගරු එමතුමනි තේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක්. දැන් ඒ කර්මාන්ත ශාලා ඒ විගණන වාර්තා අනුව මේ තේ ශක්ති කර්මාන්ත ශාලා දැන් මේ තේ ශක්ති අරමුදල යටතේ පාලනය වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ තේ ශක්ති කර්මාන්ත ශාලා සමහර ඒවා අතුරු බදු දීලා තිනවා. ඒ බදු දෙන ඒවා බදු මුදල නැවත ලැබෙන්නේ නැහැ. මේකෙත් ගරු එමතුමනි විශාල අවභාවිතාවක් සිද්ධ වෙනවා. මේක ඇත්තටම මේ කුඩා තේවතු හිමියන්ට තිබිච්ච හොඳ වැඩක් මේක. හැබැයි පහුගිය කාලේ පාලකයෝ ගත්ත ඒ තීන්දුව తీරන නිසා ගරු එමතුමනි අති දැවැන්ත කර්මාන්ත ශාලා ප්‍රමාණයක්, ඒ කියන්නේ දැවැන්ත කර්මාන්ත ශාලා ප්‍රමාණයක් අපි දන්නවා අපේ ගම් පළාතවලත් තියෙනවා. විශේෂයෙන් ওই ගිලිමලි ප්‍රදේශයේ තියෙන කර්මාන්ත ශාලාව, ඒ කර්මාන්ත ශාලාවේ පාඩු පෙන්නවා. හැබැයි කර්මාන්ත ශාලාව පවත්වගෙන යනවා ඒ පුද්ගලයා. හැබැයි ඒ බදු මුදල් දෙන්නේ නැහැ. ඒ නිසා ගරු ඇමතුමනි අපි අහන්නේ මේ දෙවැනි අතුරු ප්‍රශ්නය, මෙන්න මේ තේ කර්මාන්ත ශාලාවලට ඉදිරියේදී මොකද්ද වෙන්නේ, මේ කරපු විනාශයට අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක.
ඔව් ගරු කතානායකතුමනි, මේ තේ ශක්ති අරමුදල සතුව තිබුණු තේ කර්මාන්ත ශාලා 12ක් අපි එන්නට පෙර ආතුව අතුරු බදු දීම් සිදු කරලා තියෙනවා, බදු දීලා තියෙනවා. ඒ අනුව ඒ බදු දීපු කර්මාන්ත ශාලා 12න් පහුගිය පෙබරවාරි පළවෙනිදා වෙනකොට බදු මුදල් ලෙස අය කරගෙන තියෙනවා රුපියල් මිලියන 451ක්. ඒ අනුව තමයි දැන් ඇත්තට තේ ශක්ති අරමුදලේ මුලින් ඔබතුමා අහපු ප්‍රශ්නේ අයන්නේ තුන්වෙනි කොටසට. මම කිව්වේ මිලියන 451ක් දැන් අරමුදලේ තියෙනවා කිව්වේ මේ බදු දීලා දැන් එකතු කරගත්ත මුදල. නැත්තම් මේක බිඳුවට වැටිච්ච අරමුදලක් බවට තමයි පත් වෙලා තිබිලා තියෙන්නේ. දැන් රුපියල් මිලියන 451ක් ඉතුරු වුණේ බදු දීලා බදුකරුවන්ගෙන් එකතු කරගත්ත මුදල හින්දා තමයි එහෙම මුදලක් හරි තියෙන්නේ. ඔබතුමා කිව්වා වගේ සමහර කර්මාන්ශාලාවල බදු අකණ්ඩව ගෙවපු නැති බව පෙනී යනවා. අපි ඔවුන් සමග සාකච්ඡා කරලා මොකද ව්‍යාපාරයක් කරගෙන යන නිසා බදු ගෙවන්න අදාළ දැනුම් දීම් කරලා තියෙනවා. සමහර දෙන් ගෙවන්න පටන් ගන්න තියෙනවා. නැත්තම් ඉදිරියට අපි ඉදිරි අනිවාර්යෙන් ක්‍රියාමාර්ග අරගෙන ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් අයට දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් අපි නැවත මේ තේ ශක්ති අරමුදල සම්බන්ධයෙන් සමාලෝචනය කරලා ඉදිරි පියවරක් ගන්න බලාපොරොත්තු වෙන බව ඔබතුමාට දැනුම් දෙන්න ඕන.
ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්යබණ්ඩාර මන්ත්‍රීතුමා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, වාචික පිළිතුරු බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය ආයක සනස සංවර්ධන බැංකුව යනු බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන්ට යටත් වේ. දෙක, සනස සංවර්ධන බැංකුව විසින් ආබාධිතයන්ට ලක් වූ හමුදා නිලධාරීන්ට උත්තමාචාර නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර, එසේ ණය ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව 6363යි. එසේ ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 41.1ක්. මෙම ණය යෝජනා ක්‍රමය 2014දී ආරම්භ කර ක්‍රියාත්මක කර ඇත. හතරවෙනි ප්‍රශ්නය, පුද්ගලයන් සංඛ්‍යාව සහ මුළු ණය ප්‍රමාණය 2020 වසරේ සිට 24 දක්වා කාල පරාසය තුළ පුද්ගලයන් සංඛ්‍යාව 5303යි, මුළු ණය ප්‍රමාණය බිලියන 28.2යි. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, උත්තමාචාර ණය යෝජනා ක්‍රමය ලබා දෙනු ලබන්නේ වැටුප් මත පදනම්ව ආබාධයන්ට ලක් වූ හමුදා නිලධාරීන්ට වන අතර එය විශ්‍රාමිකයන් හට ලබා නොදෙයි. එබැවින් විශ්‍රාම වැටුප් ප්‍රතිශතය අදාළ බව සඳහන් නොවේ. හයවෙනි ප්‍රශ්නයට පිළිතුර, මෙය ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන්, ණය ආපසු ගෙවීමේ අවම කාල සීමාව අවුරුදු 1ක් වන අතර උපරිම කාල සීමාව අවුරුදු 10ක් වේ. කෙටි කාලයක් තුළ බැංකුව විසින් වසර 12ක් දක්වා ණය ප්‍රදානයන් සිදු කර ඇත. එසේ වුවද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ණය ආපසු ගෙවීමේ කාලය වෙනස් විය හැක. දෙවැනි කොටස ආ ප්‍රශ්න කොටසේ පළවෙනි ප්‍රශ්නයට විසඳුම ණය වාරික වටිනාකම මුල් ණය මුදල පොලි අනුපාතය සහ ණය මුදල අයකර ගැනීමේ කාලය යන විවිධ විචල්්‍ය මත එය පදනම් කර තීරණය කරනු ලබයි. තවද විචල්්‍ය ණය පොලි අනුපාත මත වේරියබල් ඉන්ට්‍රස්ට් රේට් එක සමාන මාසික වාරික පදනම යටතේ ණය ලබා දී ඇත්නම් ණය ප්‍රදාන පත්‍රය එහෙම නැත්නම් ඔෆර් ලෙටර් එක අනුව පොලි අනුපාතය වෙනස් වන අවස්ථාවලදී ණය වාරිකයේ අගය නොවෙනස්ව තබමින් ණය මුදල අයකර ගැනීමේ කාලය ගලපනු ලබයි. එබැවින් ණය මුදල අයකර ගැනීමේ කාලය විශාල ලෙස දීර්ඝ වුවහොත් ණය මුදල මුල් ණය මුදලට වඩා වැඩි මුදලක් පොලිය ලෙස ගෙවීමට සිදුවන සීමිත අවස්ථා තිබිය හැක. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර ආ කොටසේ ඉහත සඳහන් කර ඇති පරිදි විචල්්‍ය ණය පොලි අනුපාත මත සමාන මාසික වාරික පදනම යටතේ ණය ලබා දී ඇත්නම් ණය ප්‍රදාන පත්‍රය අනුව නැත්නම් ඔෆර් ලෙටර් එකට අනුව ණය පොලි අනුපාතය වෙනස් වීමේදී ණය වාරිකයේ අගය නොවෙනස්ව පවතමින් ණය මුදල අයකර ගැනීමේ කාලය ගලපනු ලබයි. එසේ වුවද ණය ගනුදෙනුකරුවෙකු විසින් ණය මුදල අයකර ගැනීමේ කාලය අඩුකර ගැනීම සඳහා වාරිකයේ වටිනාකම වැඩි කරන්නට කැමැතියි ප්‍රකාශ කර ඇති අවස්ථාවලදී එම ණය ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත වාරිකයේ වටිනාකම වෙනස් කිරීමට අවස්ථා කීපයක බැංකුව විසින් සලසා දී තිබුණි. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීම බැංකුව විසින් සිදු කර ඇත්තේ අතිරේක ගාස්තු අය කිරීමකින් තොරවයි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර මේ බව ණය ප්‍රදාන පත්‍රයේහි සඳහන් කර ඇත. හතරවෙනි කොටසට පිළිතුර උත්තමාචාර ණය යෝජනා ක්‍රමේ පොලි අනුපාතය 13% දක්වා පසු කාලීනව පහත දමා ඇත. තවද නොගෙවූ පොලි මත පොලි අය කරනු නොලබයි. මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරනු ලබන්නේ බැංකුව හා ගනුදෙනුකරුවන් අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ණය නියමයන් හා කොන්දේසි ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් මත පදනම් වයි. එසේ වුවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හේතුවෙන් ණය ගනුදෙනුකරුවෙකුට අපහසුතාවයට පත්වී ඇත්නම් එවැනි ණය ගනුදෙනුකරුවෙකුට බැංකුව සමග සම්බන්ධ වී එකඟතාවයකට එළඹීමට තවදුරටත් හැකියාව ඇති අතර එලෙස එකඟතාවයට එළඹීමට නොහැකි වූයේ නම් එමගින් සෑහීම හෝ එමගින් සෑහීමකට පත් නොවන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමටද හැකියාවක් ඇත. ඈ පැන නොනගි.
ගරු කථානායකතුමනි, මම අතුරු ප්‍රශ්න අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම යෝජනාවක් විදිහට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාට දැනුම් දෙන්න කැමතියි. ඇත්තටම මේ දැන් මේ ණය ලබාගත්තු 34 ඉන්නවා මේ නියෝජ්‍ය අමාත්‍යතුමා කීපෝ ආකාරයට ආබාධිත තත්ත්වයට පත් වෙලා විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදාවේ සිබලුන් ඉන්නවා. ඒ වගේම පොලිසියේ සහ සිවිල් ආරක්ෂා බලකාය අයවලුනුත් ඉන්නවා. තවමට දැනගන්න ලැබුණු ආකාරයට රාජ්‍ය සේවයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ අයවලුනුත් මේ ණය යෝජනා ක්‍රමේ උත්තමාචාර නොවෙන්න පුළුවන්. වෙනත් ණය යෝජනා ක්‍රම වෙන්න පුළුවන්. නමුත් ඒ ණය ලබාගෙන අගතියට පත් වෙලා ඉන්නවා කියලා තමයි උන් දැනුම් දෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ කරු අධිකරණයේ මම දැන් නඩු කටයුතු ගොනු කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් බලාපොරොත්තුෙන් මම දැනගත්ත මම ලැබුණා මේ පහුගිය කාලේ උද්ඝෝෂණයකුත් තිබුණා බැංකුව ඉස්සරහා. නමුත් ඔවුන්ට කිසිදු ආකාරයේ සාකච්ඡාවක් හෝ ඒ බැංකුවෙන් ලැබිය යුතු සහනයක් ලබා දෙන්න ඔවුන් එකඟ වෙලා නැහැ. ඒ වගේම තමයි මට දැනගන්න ලැබුණු ආකාරයට විශ්‍රාමික ආබාධිත තත්ත්වයට පත්ලා විශ්‍රාම ගිය අයවුලුන්ගේ ණය වාරිකය වැඩි කර ගැනීමට ඔවුන්ගේ මේ කන්සන්ට් එක ගණ්ඩ මුරේ මුදල් රෙගුලාසි 238 කියන ආකෘතිපත්‍ය ඔවුන් ලබා දෙන්න ඕන. නමුත් ඔවුන් කියනවා ඔවුන්ගේ දනු දෙනුමක් නැහැ කියලා ඔවුන් ලබා දුන්නේත් නැහැ කියන එක. ඉතින් මම යෝජනා කරනවා ගරු නියෝජ්‍යමත්තුමාට මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් මේ ණය ලාභීන් මම හිතන්නේ අනිත් බැංකුවල මෙවැනි ආකාරයේ ප්‍රශ්නයක් පැන නැගිලා නැහැ. නමුත් මේ තනස සංවර්ධන බැංකුවේ පමණයි මේ වගේ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන්නේ මේ ණය ලාභීන්ට. ඒ නිසා මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්න පුළුවන් මැදිහත්වීමක් කරලා මේ සාධාරණයක් ඉටු කරන්න කටයුතු කරන්න කියලා.
දෙවෙනි වටය
ගරු කථානායකතුමනි පොඩි පිළිතුරු දීමක් ඒකට මැදිහත් කරන්න. අපි දන්නවා මේ ආබාධිත රණවිරුවන් රට වෙනුවෙන් කැප වෙලා ඉදිරියට ආපු වෙලාවේදී කරපු සේවය රට වෙනුවෙන් ලබා දීපු ඒ දායකත්වය. ඒ නිසා ඒක මේ ණය පොලි අනුපාතයකට ණය මුදලකට සීමා කරන්නට බැහැ. ඔවුන් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට ඇවිල්ලා ඒ කරපු සේවාව. ඒ නිසා යම් කිසි විදියකින් ඒ රණවිරුවන් විශේෂයෙන් ආබාධිත රණවිරුවන් අගතියකට පත් වෙලා තියෙනවා නම් එම මුල්‍ය ආයතනයක් ඒ අවශ්‍ය නිසි පහසුකම් නැත්තම් ඒකට සංවේදීව ඇහුම් කන් දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැත්තම් ඒ පිළිබඳව මැදිහත් වෙලා සොයා බලලා අවශ්‍ය සාධාරණත්වය ඉටු කර දීමට අපි වැඩපිළිවෙලක් සූදානම් කරනවා කියලා දැනුම් දෙන්න කැමැති.
දෙවෙනි වටය ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ML හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමතිතුමාගෙන් මම අහනවා.
ගරු කථානායකතුමනි, මම පිළිතුර සභාගත කරනවා.
ගරු පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ගරු පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
මම සතියක් කල් ගන්නවා ගරු කථානායකතුමනි.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනා ගරු පාර්ලිමේන්තයේ ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 111 විධිවිධාන ප්‍රකාරව කටයුතු කිරීම සඳහා මතු දැක්වෙන පරිදි ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් පත් කළ යුතුය. 1. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ සභාපතිත්වයේ ආණ්ඩු පක්ෂයේ විසින් දරනවා කරු කථානායකතුමනි. 2. යටිතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ සභාපතිත්වයේ විපක්ෂයේ විසින් දරනවා. 3. අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ සභාපති ධුරයත් විපක්ෂයේ විසින් දරනවා කරු කථානායකතුමනි. 4. සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සයිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ සභාපතිත්වයේ ආණ්ඩු පක්ෂ විසින් දරනවා. 5. ආංශික අධීක්ෂණ කාරක සභාව පරිසරය කෘෂිකර්මය සහ සම්පත් ිරසාර භාවිතය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ධුරයත් විපක්ෂයේ විසින් දරන කරු කථානායකතුමනි. 6. අධීක්ෂණ කාරක සභාව විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපතිත්ව ආණ්ඩු පක්ෂයේ විසින්. 7. ආංශික අධීක්ෂණ කාරක සභාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ සභාපතිත්වයේ ආණ්ඩු පක්ෂය විසින් දරනවා. 1. ආංශික අධීක්ෂණ කාරක සභාව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සමාජික මන්ත්‍රීන් 12 දෙනෙකුගෙන් සමන්විය යුතුය. 1. ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඝනපූරණය සමාජික මන්ත්‍රීවරයන් 3 දෙනෙකුගෙන් සංයුක්ත විය යුතුය.
සභාව එකඟද?
ආයි.
ප්‍රධාන වැඩ
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ස්ටෑන්ඩින් ඕඩර්ස් 91 ඌ කියන එක. කතා කරමින් සිටින හෝ සභාවේ පැමිණ සිටින යම් මන්ත්‍රීවරයෙකු විසින් අපහාසාත්මක හෝ අනිසි වචන පාවිච්චි කරනු ලැබුව හොත් කථානායකවරයා විසින් ඒ මන්ත්‍රීවරයාට රීත්‍යානුකූලව ලෙස නියෝග කරනු ලැබිය යුතුය. එම සඳහන් කිරීම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව ඉවත් කරන ලෙස නියෝග කරනු ලැබිය යුත්තේ කියන ස්ටෑන්ඩින් ඕඩර් එක ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමියට ලබා දී තිබෙන පණිවිඩයක තිබෙනවා අපය දන්නවා මේ පාර්ලිමේන්තු සිද්ධ වූ බව. ඉතාම කෙටියෙන් කියන්නම්, this is to bring to attention that there is extreme sexual violence being directed at Sasika Arulingam attorney at law by an MP here. ඉතින් මම සම්පූර්ණ ටෙක්ස්ට් එක කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමියට විරුද්ධව අර 91 ඌ උල්ලංඝනය කරමින් මන්ත්‍රීතුමරේ බරපතල අපහාසාත්මක ප්‍රකාශයන් නිකුත් කළ බව එයත් වාර්තා කළ තිබෙනවා. අපත් එය දන්නවා. සපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සොයා බලා මේ ස්ථාවර නියෝගය හෝ සුදුසු ස්ථාවර නියෝගයක් මත පදනම් බලා කටයුතු කරන මේ නිලාසෙයි.